ඒ ඊට පස්සේ එනවා මනෝ විඤ්ඤාණ ඒ තිදනාවයක තුරයි මනෝ සම්පස්ත කියන්නේ. සක්කංස පරිච්ඡේ රූපේ කිතු උපජ්ජිත ඥාන දෙන්න සංගති සක්ක සම්පස්ත වාදී වශයෙන් බුදුහාමුදුරෝ ඔය මන්න කියපු කාරණාව මනිස්තර කරලා තියෙනවා. ඒක මේ පස්සේ නිසා ඇති වෙනවා වේදනාව කියන එකයි පස්සපස්සය වේදනාව කියන එකේ කාරණාවක්. වේදනාවේ විවිධ ප්‍රභේද බුදුහාමුදුරෝ දක්වලා තියෙනවා විශේෂයෙන්ම මන්දනිකායි සූත්‍රයක් තියෙනවා බහු වේදනීය සූත්‍රය කියලා මේතාපාරම වේදනාව මෙද දෙදා විස්තර කර දක්වන එකයි මේ බහු වේදනීය සූත්‍රයෙන් දක්වා තියෙන්නේ. මහසෙන් දක්වනා දීප ආනන්ද වේදනාව උත්සාහයන පරිහායේන ආනන්ද මම මේ වේදනාව ව්‍යාපාරයකන ප්‍රකාශ කරනවා. කායික සම්පේ වේදනාව චේතස සම්පේ වේදනාවද අපිට මේ වේදනාව කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. කායික වශයෙන් දැනෙන වේදනාවක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් දැනෙන වේදනාවක් තියෙනවා. එතකොට වේදනාව කොටස් දෙකක්. කායික වේදනාව සහ මානසික වේදනාව. සිස්සෝපියානන්ද වේදනාව පරිහරණයෙන් වේදනාව තුන ආකාරයකින් පැතිරෙ බෙදලා දක්වන්නද පුළුවන්. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා. සුඛ සැප වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තිබෙනවා. මෙන්දක් වේදනාවක් මේ මන්දහරණවකම උපේක්ෂා වේදනාව කියන එකෙන් පාවිච්චි කරනවා. එතකොට සැප දුක් මන්දහ කියන වේදනාවවත් ආකාරයේ තුනකට බෙදලා ගන්නටත් පුළුවන්. පංචති ආනන්ද වේදනාවත් තමයි ආපරය ආනන්ද විකාශ කරනවා. එතකොට මේ පහ තමයි සුඛ සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස, උපේක්ෂා දක්වන්නේ සුඛේන්ද්‍රිය, සෝමනස්සේ, දුක්ඛේන්ද්‍රිය, දෝමනස්සේ. සුඛේන්ද්‍රිය කියලා හින්දී කියන වචනේ ඔය කියන සුඛය කියන ආදී වචන වලට එකතු කරලා අභිධර්ම පොත්වල දක්වා තියෙන මේ සූත්‍ර දෙකේ ප්‍රමාණය වඩස්සන්නේ. එතකොට ඔය විදිහට සුඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය ආදී වශයෙන් සුඛය කියන්නේ කයට දැනෙන සැපේද. සෝමනස්සේන්ද්‍රිය කියන්නේ චිත්තයට දැනෙන සුවේද. එතකොට කයට දැනෙන සුවේකුත් තියෙනවා චිත්තයට දැනෙන සුවේකුත් තියෙනවා. එතන දෙය අපාර දෙකයි. ඒ වගේම දුකක් තියෙනවා කයට දැනෙන දුකකුත් තියෙනවා මනසටත් දැනෙන දුක. කයට කය හා චිත්තට සම්බන්ධයක් නැතුව මනසින් මාත් දකින වේදනාව දුක් වේදනාව තියෙනවා. කායික දුක් වේදනාවට දුක් වේදනාව කියන වචනයෙන් පාවිච්චි කරන්නේ. ඒකට මනසට දැනෙන දුක් වේදනාවට දුක් වේදනාව කියන්නේ ඒකට කියන්නේ දෝමනස් වේදනාව කියලා. එතකොට උපේක්ෂා වේදනාව කියන්නේ මනෙන්දහත් වේදනාව කායට දැනෙන චිතර දැනන දෙකේම ඒ වැදගත් වේදනාවේ වෙනසක් නැහැ. ඒ නිසා ඒක කායික මානසික වශයෙන් බෙදන්න අවශ්‍යකමක් නැහැ. එතකොට මේ වේදනාව ආකාර පහක් තියෙනවා. සුඛ සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස, උපේක්ඛා කියලා. සත්‍ය ආනන්ද වේදනාව උත්සාහය පරයයි ආනන්ද මම මේ වේදනාව හය ආකාරයෙන් තුන්තුන් විස්තර කරනවා. ඒක තමයි අපිට මේදී සාමාන්‍ය ප්‍රයෝජනවත් වන්නේ. සක්ක සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා වේදනා, ගහන සම්පස්සදා වේදනා, දිව සම්පස්සදා වේදනා, කාය සම්පස්සදා වේදනා සහ මනෝ සම්පස්සදා වේදනා. චක්ක සම්පස්සජා වේදනා කියන්නේ චක්ක සම්පස්සේ නිසා හටගත් වේදනාව කියනවා. දැන් මේ හැදෙන කර්මජ රූප, ඉත්තුජ රූප, ආහාරජ රූප වන් වචන කියන කර්මජ රූප කියන්නේ කර්මයේ නිසා හටගත් රූප. ඉත්තුජ රූප කියන්නේ ඉත්තු නිසා හටගත් රූප. ආහාරජ රූප කියන්නේ ආහාර නිසා හටගත් රූප. මේ වගේ තමයි එතන කියන්නේ චක්ක සම්පස්සජා වේදනා. චක්ක සම්පස්සේ නිසා ඇති වේදනාවක් තියෙනවා. එනමෙත සෝත සම්පස්සජා වේදනා. සෝත සම්පස්සේනිකා ඇති වෙන වේදනාවක් තියෙනවා. ධාන සම්පස්සජා වේදනා. ඒ ධාන සම්පස්සේනිකා ඇති වෙන වේදනා. අනිත් ප්‍රශ්න විතරන කොට මේ ඇතම තියෙනවා. ජීවවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන්නේ මොනවද කියලා. එතකොට පස්ස පඤ්චා වේදනා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. චක්ක සංකප්ප පඤ්චා චක්ක සංකප්ප වේදනා කියලා අපි ඒක විග්‍රහ කරන්නට පුළුවන් තවදුරටත් ඒක විශ්ලේෂණය කරලා බලන්නත් පුළුවන්. චක්ක සම්පස්සේ නිසා චක්ක සම්පස්සජා වේදනාව ඇති වෙනවා කියන්නේ. උදාහරණයක් කියන්නේ පස්ස පඤ්චා වේදනා කියන එක අපි මේක මේ විග්‍රහ කරලා ටිකක් විශ්ලේෂණය කරලා බලනවා කොහොමද කියලා. එතකොට සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සජා වේදනාව ඇති වෙනවා. ධාන සම්පස්සේ නිසා ධාන සම්පස්සජා වේදනාව ඇති වෙනවා. අනිත්යෙන් ගැනත් තිබෙනවා. ජීවා සම්පස්සේ නිසා ජීවා සම්පස්සජා වේදනාව, කාය සම්පස්සේ නිසා කාය සම්පස්සජා වේදනාව සහ මනෝ සම්පස්සේ නිසා මනෝ සම්පස්සජා වේදනාව පහළ වෙනවා. එතකොට ඇහෙත රූපයන් පේනා චක්ක විඥානය ඇති වුණාට පස්සේ ඒක කියන්නේ චක්ක සංපස්සේ කියලා. මේ චක්ක සංපස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. චක්ක සංපස්සේ නිසා ඇති වූ වේදනාවක් ගැන ඒකට නම් කරනවා. අපි ඒක ගන්නවා ඒක සංඥාවේ මුලාවකටපත් වෙනා මෙතන තිරිමේ කියන සත්‍යයක් වුණාද හොඳට හරි මතු පිටින් සිංහිකුන් සමක්තියනවා. ඒ සමුන්ගේ ශරීරය වැහිලා තියෙනවා. මේ සමුන් වැසී කියන ස්වරූපයේ තුන සම්පූර්ණයෙන්ම සත්‍යෝ බලකට පත් වෙනවා. මෙතන සත්‍ය කියන්නේ ප්‍රත්‍යඥා ලෝකයේ සිටින සත්‍ය සහ පහළ පහළ මාර්ගඵලලාභී ආර්ය සත්‍ය. එතකොට මෙතෙන්දී අර සමේ කියන ඒ මතු පිට තියෙන සියුම් ස්වරූපයේ අයින් කළා නම් මෙතන තියෙන කනිතර මස් පර්වතයක් වගේ නැත්නම් මෙතන තියෙන දාහක පර්වතයක් වගේ නැත්නම් මෙතන මොනවද තියෙන්නේ කුණත කොටස ගොඩක් ආදී වශයෙන් දැක්කේ එතෙන් ඒක සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ මතු පිටේම වහලා තියෙන ඒ දැකීම නිසා මුලාවට පත් වෙන මේ මුලාව සංයාව තුළින් සිදුවන ක්‍රියාදාමය. ඒ සංයාව තුළින් සිදුවන මුලාව ඇතිවීමට තනිකරම මේකේ නොදන්නාකම තිබෙන්න ඕන. ඒකේ තියෙන යථාර්ථයේ යථාපරිදි දකින්නට අපෝ සබ්භාවයේ නොහැකිකම තිබෙන්න ඕන. මේ යථාර්ථයේ දකින්නට නොහැකිකම කියන්නේ නොදන්නාකම එවත් අවිද්‍යාව කියන්නේ. එතකොට මේ අවිද්‍යාව පුදෙන සංස්කාර කෙනෙක්ගේ සිත තුළ අවිද්‍යාව සම්පූර්ණව නිරුද්ධ කරන ඒ සංස්කාර මේ සංඥා දුර්මලාවණයක ස්වභාවික වශයෙන් සිදුවේ. දැනතුණක් අත්මතුණක් එහෙම මොනවාකට පත් වෙනවා. ප්‍රේණියක් දැකෙන මොහේකට මෙතන දැහැණියක් ඉන්නවා කියලා මොනවාකට පත් වෙනවද මතකිට හැමේ තියෙන සියලු ස්වභාවයේ එකක්. සමගලල පැත්තකින් කියවනම් එහෙම ඇතුලේ තියෙන කිසිම පොරස්කක ගැහැණියක් නෙවෙයි කියලා දක්වන දෙයක්වත් නෑ. ඒ ලක්ෂණ කියලා දක්වන දෙයක්වත් නෑ. ලොම් කරන්න දෙයක්වත් මොකක්වත් නෑ. නමුත් අර මිනිස්සු ලෝක සත්‍ය සාමාන්‍ය මුලාවට පත් වෙනවා. මෙන්න මේ සංඥා මුලාව නිසා අපි ඒක හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි ගැහැණියක් නෙවෙයි කියලා මම සත්‍යයක් කාමින වශයෙන් ග්‍රහණය කරනවා. ඒ සංඥා ඇති වීමට ප්‍රධානම හේතුවක් වූයේ අවිද්‍යාව. මොළස්කම. අවිද්‍යාව කියන සංසේ සංඥාවේ මුලාවට ඇතිවක් වෙනවා. මේ සංඥා මුලාවට කියන්නේ සංඥා විපල්ලාස කියලා බුදුහාමුදුරුවෝ. විපල්ලාස කියන්නේ බැරදීන් විපරීත සංඥා. ඇත්ත නෙවෙයි. බුදුහාමුදුරුවෝ සංඥා ගැන කතා කරනකොට කියනවා මේකේ කූපම සංඥා කියලා. සංඥා කියන්නේ මන්නේ මේකුවක් කියලා. සත්‍ය වශයෙන්ම මේකුවන්නේ නමුත් මිරිගොක් කියලා තියෙනවා කියලා පේනවා. මිරිගොක් කියන්නේ අර ඈත වතුර තියෙනවා වගේ තියෙන එකනේ අමුතුම පායන වෙලාවට. ඒකට සත්‍ය වශයෙන්ම වතුර නැහැ. නමුත් වතුර තියෙනවා කියලා අපිට දැක්කේ වෙනවා පේනවා. ඉතින් මොනනම් කැවිටිල දුනවා කියලා ඔය සාහිත්‍ය පොත්වල දැක්කලා තියෙනවා මිරිගොක් අක්ෂර. මොලේ තියෙන මිනිස්සු නම් දුවන්නේ නැහැ. එතන මොලේ වතුර තියෙනවා කියලා දැක්කේ නැහැ. මේ මොහොතේ තමයි සාමාන්‍ය ලෝක සත්‍ය සංයාවිට පැවතෙන. එතකොට සත්‍ය වශයෙන් නැති දෙයක් ඇති ලෙසම පෙන්වන ලෝක සත්‍ය මුලා කරන මේ සංයාවේ තියෙන ස්වභාවය මත ඒ හඳුනාගත් අරමුණ ප්‍රසාද පාදකණන් ඉඳක් පුළුවන් අරමුණ කෙරෙහි ගැටෙන්නට පුළුවන් අරමුණ කෙරෙහි විවිධාකාර වේදනා තියෙන්නට පුළුවන්. මොන මෙතන පස්සේ නිසා වේදනාව ඇති වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාට සත්‍ය වශයෙන් මේ පස්සේ නිසාම නෙවෙයි වේදනාව ගෙනදෙන්නේ අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙන නිසා. අන්නේ කපි සම්පස්සේ ගැන කතා කරන්නේ කා සම්පස්සේ ගැන කතා කරන වෙනම අපිට කරුණු කියන්න තියෙනවා. සක්කසෝත දහන ජීවවා ඕනෙකකට මේක අඳලා. එතකොට අපි මේ දැක්කපු පිළි රූපයම අපි දැන් ලක්ෂණයි හොඳයි කියලා හිතනකොට ඒක පිළිබඳ සුඛය ගෙන දෙන සුඛාස්වාදයක් ගෙන දෙන වේදනාවක් ගෙන දෙන සුඛ වේදනාවක්. මේ රූපයම දකිනවා නම් ඔහුගේ හෝ ඇයගේ සතුරු කෙනෙක් එතන සිටින ඒ රූපේ දැක්කම ඔහුට සුඛ වේදනාවක් ගෙන දෙන්නේ දුක් වේදනාවක්. මේ රූපයම දකිනවා නම් මා අර කලින් කියපු සංඥා මුලාව අයින් කරපු කෙනෙක්. සංඥාට ඒ සංඥාවේ මුලාවක් තියෙන්නේ සංඥාවෙන් මුලා දෙන්නේ. ඔහු ඉතින් දැක්ක දේ දැකීම මාත්‍රයෙන් නවතිනවා පස්සේ ඇතුළත් පස්සේ පස්සේම නැතිනවා. ඊට පස්සේ ආ සම්බන්ධ වේදනාවෙන් ඉන්නේ නැහැ, සංඥාවෙන් ඉන්නේ මොනම දැනුමක් පතන්නේ. ඒකෝට පැහැදිලිවම ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් පස්සේ තේරෙනවානේ. මේ පස්සේ පස්සේ වේදනාව කියන එකට පස්සේ නිසාම මේ වේදනාව ජනිත කර දෙන්නේ. පස්සේ නැත්නම් වේදනාව ගැන දෙන්නට බැහැ. ඒක නිසා පස්සපච්චය වේදනාව කියලා නිවාසෙන්න කියලා ඉතින්. නමුත් පස්සේ නිසාම නෙමෙයි වේදනාව ගැන දෙන්නේ. එතකොට අපි මේ දකින්නද රෝපය නිවිදාස්සාමේ සංඥා මුලාවකට පස්සෙලා සංඥාවෙන් හඳුනා ගන්නවා. මේ සංඥා මුලාවට පස්සීමට අවිද්‍යාව ප්‍රධාන වශයෙන් හේතුන අවිද්‍යාව හේතුල දීකාකාර සංඥා තුළින් අපි හඳුනාගෙන උන්නට තවත් කමුදාසක් හේතුනවා. ඒ කියන්නේ ඒ අපේ හිතේ තියෙන ස්වરૂපය බොහෝ විට බලපාන සංඥාවෙන් හඳුනාගන්න. අපි තා ප්‍රිය කරන කෙනෙක් වුණත් අපිට පුතෝත් සද්දෝත් සද්දට සමාගිල්ල කෝපයෙන් ඉන්න කෙනෙක් එනවා මෙලන් කියන සමම් ප්‍රිය කෙනෙක් ළඟටවත් එයාටත් ඕනන බැලගන්න පුළුවන්. එයා කෙනෙක්වත් එන්නේ හොඳයි කියන සංඥාව. හොඳට හිතේ ස්වરૂපයෙන් බලපාන. ඊළඟට අපේ අත්දැකීමේ තියෙන අත්දැකීම් බලපාන. බොහෝ විට අචිනේ ගුණ දැක්කේ යා පිළිහයා සම්බන්ධව වටේට සම්බන්ධතාවයන් අතීතයේ අධ්‍යක්ෂින් මල පාන හොඳක් කරාද නරක කරාද ආන්දේතනත් තරවනාද ආදී නිමිද දේවල් සමහරට අද හොඳින් ඉන්න යාළුව වශයෙන් ඉන්න අය හිත වෙනකොට පෙන්වන්න බැරි පරම හතරම් වාට පත්‍යය එහෙම අවස්ථා ඕනතරම් තියෙනවා. එතකොට ඒ සංඥාවේ විවිධ ආකාරයෙන් ඇතිවෙනකක් විවිධ දේස තියෙනවා. මේවත් එතකොට වේදනාව ඇති කරදීන්නේ හේතුව. මේ පස්සේ පමණක් නෙවෙයි. එහෙනම්ට සංඥාව ඇති කරදීමට තමන්ගේ ප්‍රඥාවේ මට්ටම බලපාන. දැන් මේ තමයි හැඩ ලස්සන රූපයක් දැක්කා. දකින්න පුළුවන් අපි දුම විදර්ශනා භාවනාව කරලා හිත දියුණු කරලා කියන එක තියෙනවා. මෙයා දකින මේවා අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්මයි, මේවා අසුභයි. ඒ විදිහට දකිනවා. නැත්තම් යන දකින්න මෙතන මොකද්ද මේ නාම ධර්මයක් ඇති කියලා නැති කියලා මේකේ තියෙන එක මොකක්වත් නෙමෙයි. මේක අල්ලන්න දෙයක් නෙමෙයි කියලා. එහෙම දකිනකොට යාන්ත ඇති වෙන වේදනාවට හොඳ ලක්ෂණ අරමුණ වුණාට සුඛේදනාවක් නෙමෙයි. උපේක්ෂිත වේදනාවක් නෙඳාත් වේදනාවක්. ඒ නිසා විවිධ හේතු තියෙනවා වේදනාව ඇති වීම සඳහා. ඒ ප්‍රධාන හේතුව මොලේ පස්සේ. ඒක නිසායි පස්සපච්චය වේදනාවක්. එතකොට පස්සේ නිසා චක්ක සම්පස්සේ නිසා චක්ක සම්පස්සේ වේදනාවක් ඇති වෙනවා. දැන් මම කලින් වේදනාවේ ප්‍රභේද කතා කරනකොට කිව්වා. ඒක දුක්ඛ නැදහත් කියලා වේදනාව තුන ආකාරයකට බෙදන්නට පුළුවන්. එතකොට චක්ක සම්පස්සේ නිසා සුඛ වේදනාවක් දැනෙන්න පුළුවන්. චක්ක සම්පස්සේ නිසා දුක්ඛ වේදනාවක් දැනෙන්න පුළුවන්. සක්ක සම්පස්සේ නිසා මඳහත් වේදනාව කියලා දෙන්නත් පුළුවන්. එතකොට පස්සපස්සේ වේදනාව කියනකොට සක්ක සම්පස්සපච්චය සක්ක සම්පස්සපච්චය සක්ක සම්පස්සපච්චය වේදනාව කියන එක තවත් අපිට එහාට දෙන්නට පුළුවන් සුඛ දුක්ඛ උපේක්ෂාවට. එතකොට මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්ට සෝත සම්පස්සපච්චය වේදනාවේ තියෙන ප්‍රභේද තුන. සුඛයක් වෙන්නට පුළුවන් දුක්ඛයක් වෙන්නට පුළුවන් උපේක්ෂාවක් වෙන්නට පුළුවන්. අනිත්‍යන ගැන තේ ආකාරයෙන් කොටස් තුන දෙකින් තියෙනවා. මේ කොටස් හයයි වතුනක් තාපම 18ක් තියෙනවා. අද මේක ප්‍රතිමන රත්තරස මනෝ කෝචාර කියලා කොටස් දෙකෙන් දුන්නේ ඒක තමයි මේ වේදනාවේ ප්‍රභේද විස්තර කරන ධර්මදේශනාව තමයි ඉදිරිය අපි දෙවච්ච. එතකොට මේකත් බුදුහමෝ වෙන අර්ථකථන දීකෝ ආනන්ද වේදනාව උත්සාහ මෙයා පරිහරණය මම ආනන්ද මේ වේදනාව 18 ආකාරයකින් කියන එක. දැන් මේ වේදනාව වුණා දැන් ওই 18 ආකාර වේදනාවම සමන සතු දේවල් සමන්ගේ අධ්‍යාත්මික වශයෙන් සහ බාහිර මේ සමන්ගෙන් පරිබාහිර දේවල් වශයෙන් ආකාර දෙකකින් බෙදුවොත් 36ක් වෙනවා. මේකම අතීතයේ දැකපු ඒවා දැන් දකින ඒවා අනාගතයේ දකින්න යන ඒවා වශයෙන් අතීත අනාගත පත්‍යුප්පන්න වශයෙන් අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් ඉස්සය ඒවා තුනක් එකසියක් කරන මේ විදිහට වේදනාවේ විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට ප්‍රශ්නපත්‍ය වේදනාව කියනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ කියන ලද වේදනාව ප්‍රභේද අතුනේ මොන වේදනාවක්ද මෙහිදී ඇතිවෙන්නේ කියන එක. එතකොට ඔය පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වුණේ කුලිය ආකාරයෙන්ද කියන කාරණාව තේරුම් ගන්නට පුළුවන්. ඒකම පස්සපච්චා වේදනාවට වෙනක මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ. ඒ නිෂ්පක්ෂේ තුන කොයිකොයි විදිහකට වේදනාව සමාගයේ සංකාරය තුළ ධනිතවන්නේ කියන කාරණාවයි තේරුම් ගත යුතු. එනකොට මේ වේදනාවේ ස්වභාවය තේරුම් ගන්න තුන මොකක්ද මේ වේදනාව? මොකක් පිළිබඳව මේ වේදනාව ඇති වුනේ කියන්නේ? සංහා කියන කැලලක් කියලා මේක අපි කියන්නේ. එතකොට වේදනා පත්‍ය සංහා කියලා කියන වේදනාව නිසා සංහාවක් ඇති වෙනවා. මෙතන වේදනාව කියන එක විවිධාකාර වෙනකොට සංහාව සීඩාකාර වෙනවා. සංහාව ප්‍රධාන වශයෙන් කොටස් හයකට බෙදලා ඉස්සන් රූප පිළිබඳ සංහාවක් ඇති වෙනත් පුළුවන්. ශබ්ද පිළිබඳ සංහාවක් ඇති වෙනවා. රූප සංහාව, ශබ්ද සංහාව, ගන්ධ සංහාව, රස සංහාව, පොත් සංහාව, සංහාසා ධම්ම සංහාව කියන සංහාවේ කොටස් හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, හයට දැන් ඉස්සත් කියන පොත් සංහාවද ඒව සහ මනස දැන විධර්මන ධම්ම. මේ සංඥාවන් විධාකාරයෙන් අපිට බෙදන්න ආජ්ජාතික වශයෙන් බෙදන්න පුළුවන්. බාහිර වශයෙන් බෙදන්න පුළුවන්. අතීත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන් බෙදන්න පුළුවන්. ඔය විවිධ විදිහට මේ සංඥා ප්‍රභේදගත කරන බුදුහමඳු දක්වව අවස්ථා තිබෙනවා. එනිසා අර වේදනාව තුළින් සංහාව බෙදෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නකොට මොන මොන සංහාවල් කුමන කුමන අවස්ථාවලදී කොයි කොයි ආකාරයෙන් ඇති වෙනවද කියන කාරණාව සමහරවිට පැහැදිලිව පේනවා. පොතේ තියෙන කාරණාව මතක තබා ගැනීම නෙවෙයි මම මුලදීම කිව්වා මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ තමන් තමන්ටම කියන කතාවක් කියලා. සත්‍යයක් සම්මුතියෙන් කතා කරනවා අපි කියනවා සත්‍යය කියලා සත්‍යයක් නැවත නැවත ලැබෙන උපදී උපදී කොහොමද සංසාරේ පුරා ගමන් කරන්නේ ඒ වගේම මේ නැවත නැවත උපදී උපදී ගමන් කරන ආකාරය නතරවන්නේ කොහොමද කියන එක තමයි පටිච්චසමුප්පාදයෙන් විස්තර වෙන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ තමන් ගැනම කියන කතාවක්. ලෝකේ සත්‍යය උපතර කියන්නේ. එතකොට තමන්ගේම හිත තුළ යම්නම් ධර්මතාවයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද? කායතල යම්නම් ධර්මතාවයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එකයි මේක විස්තර වන්නේ. ඒක නිසා මේක ප්‍රායෝගික වශයෙන් දකින්නට නම් ඒක ඒ විදිහට ප්‍රායෝගිකව සිදුවන ක්‍රියාදාමයේ සමාන අත්දැකීම් තියෙනවා. මොකද පස්ස පස්්‍යාවේ වේදනා, වේදනා පස්්‍යා සංඥා. වේදනාව නිසා සංඥා ඇති වෙනවා. මුලින් දිස්තියනවා වේදනාවම නෙවෙයි සංහාව ඇති වීමේ ප්‍රධානම කාරණා. නමුත් වේදනාව නිසා තමයි සංහාව ඇති වෙන්නේ. දැන් මම කියවා වේදනාවේ ප්‍රභේද තුනක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන්. සුඛ දුක්ඛ ප්‍රභේද. සුඛ වේදනාවට සංහාවක් ඇති වෙනවා කියපුවාම ඕන කෙනෙකුට තේරෙනවා. වේදනාව පත්‍ය සංහාව සුඛ වේදනාව නිසා සංහාවක් ඇති වෙනවා කියනවා මේක ගැන කිසිම ගැටලුවක් නැහැ. ඕනම කෙනෙක් ඉතින් දන්නවා සැපේට කවුරුත් කැමති වෙන ආශාවක් කරනවා නේද. ඉතින් දුක් වේදනාවට සංහාවක් ඇති වෙන්නේ කොහොමද? නැදහත් වේදනාවට සංහාවක් ඇති වෙන්නේ කොහොමද? තමන්ගේ සිතට මේක සිදුවන්නේ කොහොමද කියලා දකින්න ඕන බලන්න ඕන. බොහෝ විට සමහර අවස්ථාවලදී දුක් වේදනාවට ඇනෝ කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම කාම ක්‍රියාවන් නිරත වෙන ලෝක සත්‍යෝ සමහර අවස්ථාවලදී දුක් වේදනා විඳිනවා නමුත් ඒ දුක් වේදනා වලට හේතුයි කැමති. ඒ දුක් වේදනා විඳින්න කැමති. ඒ සාමකාස්වාදයෙන් තමයි යම්නම් පසු වේතිය දුක් වේදනා ඒ දුක් වේදනා වුණත් ලැබීමට කැමති. ඒ වගේම රහමෙර බනාය වෙනවා ඉන්න. ඒ තුළින් ඒක පසු වේදා දීර්ඝා දීපදාට පසු පවා පසුදා පවා අසසින් දුක් වේදනා ඇති වෙනවා. නමුත් ඒ දුක් වේදනා වුණ මොනින්නට කැමති. ඔය මනෝවිද්‍යාත්මක පොත්වල තියෙනවා කාමක ක්‍රියාවන් හේතට වෙන සමහර විට ලොකු දෙයක් කරගෙන ඔළුවට ගමන අනිත් එක්කමයි වේදනාව වුණත් තේදිනවා ඒ විලාස සතුටකින් කියලා දක්වලා තියෙනවා මම එහෙම කියලා තියෙනවා. ඒක දුක් වේදනාවට ප්‍රියක් කරන ආශා කරන අවස්ථාවක් නැතුව නෙවෙයි තියෙන්නේ. ඊට වඩා මෙතන තියෙන කාරණාව දුක් වේදනාවට ආශා කරනවා කියන්නේ සුඛ වේදනාව ලැබීමට ආශා කරන එක. දුක් වේදනාවට ගැටෙන්නේ සත්‍ය වශයෙන්. දුක් වේදනාව කෙරෙහි ගැටෙනවා ආශා කරන්නේ. දුක් වේදනාව කෙරෙහි ගැටෙන්නේ සුඛ වේදනාවට කියන ආශාව නිසා. සැපේ විඳින්නට ආශා කරනවා ඒක නිසා දුක විඳින්නට කැමති නැහැ. ඒතර ඒක තියෙන ඉතින් සැපේ විඳින්නට කැමති නැත්නම් දුක් වේදනාවයි කියලා ගණන් ගන්නවා. එතකොට එතනින් දැක්කේ දුක් වේදනාවටත් ආශාවක් ඇති වෙන්නේ සුඛ වේදනාවට තියෙන ආශාව නිසා. එහෙනම් දුක්ඛා වේදනාවටත් ආශාවක් ඇති වෙනවා මිනිස්සුන්ගේ සිත්තර. අපි හිතන දුක්ඛ වේදනාව බලපතර කායික දුකක් උදාහරණ දෙකක් කායික දුක් වේදනාවක් වෙන ඉඳලා ඉන්න විනා ඉන්නයි මානසික දුක් වේදනාව විඳින්න කැමතිය. සැපේ නිසා කැමති. ඒක නිසා දුක්ඛ වේදනාව නැති කරගන්නයි ඕනෙන්නේ. ඒක තමයි ආශා කරන්නේ. දුක්ඛ වේදනාව නැති කරගන්නටත් ආශාවක් ඇති වෙනවා. එතකොට දැන් දුක් වේදනාව නැති කියලා මම සැප වේදනාවක් වෙන්නේ නැති මෙන්නපත් වේදනාව. එතකොට මේක ඇති කියලා. ඒ කියන්නේ සැපේ නෙමෙයි දුකට වඩා ඒක සැපයක්වත් නැති මෙන්නපත් වේදනාවක් ඇති කියන හැඟීම ලෝක සත්‍යයේ සිතතල ප්‍රයත්න කරනවා. ඒ නිසා උපේක්ෂා මෙන්නපත් වේදනාවට යම් කිසි ආකාරයක ගැනීමක් තිබෙනවා. ඒ සාමාන්‍ය දිනදා ජීවිතේ ඉතේහා සත්‍ය තියෙනවා. ඔය භවනාවෙන් එන උපේක්ෂා වේදනා තියෙනවා. සාන්ත උපේක්ෂා වේදනා. ඔය හතර වෙනි ධ්‍යානයේ හතර වෙනි ධ්‍යානයෙන් පස්සේ උපේක්ෂා වේදනා තියෙනවා. එතකොට ඒවට තදින්ම එන අභෝධන. ඒවට කියන්නේ ධ්‍යාන නිකන්තිය කියලා. ඒවට ඇවිල්ලා බැඳිලා ඒක උපාදාන කරගෙන කටයුතු කරන අය ලෝකේ ඒකම තමයි ආඥා කියලා ග්‍රහණය කරන ඇසියා. ඒ විදිහට ඒ උපේක්ෂා වේදනාවට ඇලුණු කරන අවස්ථා අනන්තවත් තියෙනවා. ඒකට සුඛ වේදනාවට ඇලෙනවා, උපේක්ෂා වේදනාවට ඇලෙනවා, දුක්ඛ වේදනාව නැති කිරීමට ආශාවක් ඇති වෙනවා. ඇලෙනවා කියන්නේ ආශාව. දුක්ඛ වේදනාව නැති කිරීමට ආශාවක් ඇති වෙනවා. ඒ වගේම සුඛ වේදනා ලැබීමට තියෙන ආශාව නිසා දුක් වේදනා ගැටෙන බෑ දුක් වේදනාට ගැටෙන බෑ දුක් වේදනාවට ආශාවක් ඇති වෙනවා කියලා ඉඩක්කන්. මේ විදිහට වේදනා පච්චා සංඥා වේදනා වශයෙන් සංඥාමේ තියෙනවා කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට චක්ක සංකෘෂ්ඨ වේදනා තුළින් රූප සංඥා ඇතිවෙනවා. ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පස්සේ ඇති වෙන්නේ චක්කු සංපස්සජ වේදනා. එතකොට මේ වේදනාව චක්කු සංපස්සේ නිසා ඇති වෙන්නේ රූපයේ පිළිඳින් රූපයට ආශා කරනවා. ශෝත සංපස්සේ සබ්දේ නිසා යම් කිසි සුඛ වේදනාවක් ලැබෙනවා නම් එතකොට මේ සබ්දේ නිසා ඒ සුඛ වේදනාව වෙනදෙන දැන් සබ්දේට ආශා කරනවා. ඉනමෙට ගන්ධ සුවඳ තුනම රසයක් ආස්වාදයක් ගෙන දෙනවා නම් ඒ ගන්ධ සුවඳ තාක්ෂා කරනවා. දිවේ දිවතුලින් ඇතිවන රසයට ඒ රසය තාක්ෂා කරන්නේ එතකොට රස වේදනාව නිසා. මේ විදිහට අනිත් ස්පර්ශවකත් කායයට දැන ස්පර්ශ තුන යම් කිසි සුඛයක් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ සැපේ ආස්වාදයේ ගෙන දෙන අරමුණු මොකක් වුණත් ඒකට ගලනවා. ඒක තාක්ෂා කරනවා. එවගේම තමයි මනසට යම් මානසික වේදනාවක් දැනෙන ගම්ඩයක් කියනවා නම් ඒ දේට ආශ්‍රය කරන්න ඕනේ සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වභාවයකට. දැන් අපි කියවා මේකේ තියෙන ගැඹුරු කාරණාව වේදනාව කියවට පස්සේ කතා කරන්න ඕනේ. පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඥා කියන කොටස් දෙක තමයි මේක අදාළ කරලා මම වශයෙන් මේක කතා කරන්නේ. එතකොට අපි කියවා චක්ක සංපස්සේ නිසා රූප සංඥාවක් ඇති වෙනවා. රූප සංඥාව තුළින් ඒ රූපයේ පිළිබඳ දකින්නට රූපයේ පිළිබඳ වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා කියන කාරණා. දුකාමයෙන් ලෝකයේ තියෙන සත්‍ය සිද්ධාන්තේ තමන් ආශා කරන්නේ ඇහැට දැකෙන ලද රූපයට කියලා. එනබින ඇද රූපය දෙක ගැහෙනේ කෙනෙක් දැක්කම මේ ගැහෙන දැක්කට ලේකෝ සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙනවා නේද කියලා. එතකොට හිතන්නේ තමන් මේ ගැහෙනට ආශා කරනවා තමන් මේ මෙන්නට ආශා කරනවා කියලා. සත්‍යයක නෙවෙයි. තමන්ගේ සුඛ තුළ තියෙන සුඛ වේදනාවටයි ආශා කරන්නේ. ඒ සුඛ වේදනාව ඇතිුනේ නැත්තම් අර ඒ වේදනාව ඇති කර දෙීමට හේතු රූපයට කවුරුත් දැනෙන්නේ. දැන් සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැති රූපයකට කවුරුත් ආශා කරන්නේ නැහැ. ඇලෙන්නේ. තමන් ඇලෙන්නේ තමන්ගේම සුඛ වේදනාවට. මේක තේරුම් ගන්න ද ලෝක සත්‍යයද බැ. ඒක නිසා කාමයේ වෙන කතා කරන පංචකාම කියන්නේ කපස් වෙන කෝය කෑමනේ එන කරන වාසේ දිවසා විදේ මනස ඒ පහ ඒ දෙනා ඒ පස් දෙනා මේ කෑමද තමයි පංචකාම කියන්නේ. එතකොට ඇහැර රූප කනස්වබ්ද නාසයට ගන්නවා දිවසාස කාටිස් පහ. ඉතින් මේ පංචකාමයේ දැයිනා කියලා තමයි බොහෝ සත්ව කල්පනා කරන්නේ. නඩන්න අය ඉන්නේ සිත. ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි රූපේට ඇලෙනවා නම් ඇලෙන්නේ ඒ රූපේ තුළින් සමන්ත සුඛාස්වාදයක් ගෙන දෙන නිසා. ඒ සුඛාස්වාදේ ඒ අවස්ථාවේදී නැති වුණොත් එහෙනම් ඒ රූපේ දැනෙනවා. සමහර විට අද මේ වෙලාවේ ආස්වාද කර කර ඇලෙන රූපේ තමයි සමර්ථක වෙලාවකදී ගැටිලා බැලලා කාලා කටයුතු කරන අවස්ථාවක් වෙනදදී ඒ රූපේ තුළින් යම් දෙනවනම් සංඝාව කැමරේලා වෙන රූපේ තුලින් සංඝාව ගෙන දෙන්නේ තමයි මෙහෙම දෙන්නේ. එකම රූපේ දැක සමහරව සංඝාව ඊට පස්සේ සමහරව දේහේ සමහරව නැදහත් වේදනා සමහරව කරුණා ඕනේ වගේ කියනවා. ඒක නබහස් කරන්නේ සමන්නේ ඇලෙන්නේ සමන්ගේම වේදනාවට. සබ්දේට යම් කිසි කෙනෙක් ඇලුම් කරනවා නම් ඒ සබ්දයෙන් නෙමෙයි එළොම් කරන්නේ සබ්දය තුළින් සමන්ත ලැබෙන ආස්වාදය. සමන්දීම සුඛ වේදනාවටයි නේද? ගන්ධ සුවඳට යම් කිසි කෙනෙක් කැලෙනවා නම් ඒ ගන්ධ සුවඳට නෙවෙයි කැලෙන්නේ සංහාවේ තියෙන සමාධියම ඒ ගන්ධ සුවඳ පිළිබඳ ඇති වේදනාව. ඒ වගේම තමයි මේ දිවට දැනෙන රස. සුතනා මේ කන කෑම වලට බොන බීම වලට අපි ඇලෙනවා කියන්නේ. සමංගයේ සිත තුළ ඒවා කන්දීනේ ගියානාන් පස්සේ ආස්වාද දැනුමක ආස්වාදයක් වෙන දෙන ආකාරයේ කප්පයක් නම් ඇති වෙන්නේ. ඉතින් මේ රසයට ඇලෙන නිසා වේදනා ඒ ප්‍රාස්වාදයේ ඇලෙන නිසා ඒ රසයේ ගෙන දෙන දෙයකට ඇලෙනවා. එතකොට ඒ වගේ තමයි කායයට දෙන ස්පර්ශ. කායයට දෙන ස්පර්ශ තුළ මොනවා හරි කණ ඇතිවෙයි පාන නැති වන ස්පර්ශ. එන්න මේක පොත් ඇතුළේ වගේ දෙයක් හරි පන්න තියෙන දෙයක් හරි ඕනෑම කෙනෙක් පස්සනම යන විශේෂාස්වාදයක් ගෙන දෙනවා ඒකට ආශා කරනවා ඒ සපාස්වාදේ දාසා කරන පොඩ්ඩේලා දන්නේ තමයි මේ සමංගියම රූපේටයි ආශාමෙ කරන්නේ කියලා බාහිර අරමුණ ඒබලට මම ඇලෙනවා කියලා හිතගෙන බාහිර අරමුණ උපාදාන කරනවා බාහිර අරමුණ අල්ලනවා බාහිර අරමුණ අල්ලේ කරනවා මහායාන මොනිට පස්සේ කියන්නේ ඒකාකාරයෙන් මේ තමයි මෙච්චරම අධේ කරකලා අසන කර කර හොඳයි හොඳයි කියනවා අසනයි අසනයි කියනවා අන්නම මෙතන තමන්ගේ චිත්තවල ඇතිවන සුදු වේදනා ධර්මයන් ඇති නැති යාම මේ වේදනා ධර්මයේ පිළිබඳ අනුනාසයිත දෙක සංස්කාර ධර්ම ඇතිවීමක් නැතිවීමක් කරන වෙන මොකක්වත් නැහැ. මේක නොදන්නා පුද්ගලයන්ට මුළු ලෝකයක් තියෙනවා අල්ලගන්නට. රූපක් තියෙනවා හැට තියෙනවා අල්ලන්නට, ශබ්දක් තියෙනවා අල්ලන්නට, ගඳ සුවඳක් තියෙනවා, දිවට තියෙනවා, රසක් තනංකක් තියෙනවා, කායට දැන විවිධ ස්පර්ශක් තියෙනවා, මනසට දැන විවිධ දේවලුත් තියෙනවා. පුතන්නේ මේ විදිහට බාහිර ලෝකයක් හල්ලනවා කියන බාහිර කියන කොට තමයි ඇඟවරක් දෙන්නත් පුළුවන්. ඇහැට තියෙන තමන්ගේ ඒක තුනක් අවශ්‍ය කරන්න වෙන්න පුළුවන්. එතකොට සත්‍ය වශයෙන් තමන්ගේ නාම ධර්ම තමන්ගේ නාම ධර්ම වලින්ම අල්ලාගෙන කටයුතු කිරීමක් කියලා මෙතන තියෙන්නේ. වෙන දෙයක් මෙතන නැහැ කියලා අපිට අවබෝධය කියනාට අල්ලන්නට ලෝකයක් නෑ. ඇල්ලෙන්නේ එතකොට අල්ලන්නට උපාදාන කරන හැකියාවක් තියෙනවා. එතන සුඛාස්වාදයේ තුන දැන් ඇහැට තියෙන රූපේකම උදාහරණයට ඇහැට පේන රූපේ දැක්කා චක්ඛුඥානය නැති වුණා කිච්චර. ඒකෙන් කරන්නේ රූපේ පිළිබඳ දැනීමක් ඇති කර දීම පමණයි. විඥානය කරන කාර්යය ඒකයි. විඥාන දෙයක් ඒකට කරන්නේ බෑ. සංඥාව. සංඥාවෙන් කරන්නේ හඳුනා ගන්න එක විතරයි. එනිම එහාට දෙයක් සංඥාවට කරන්න තියෙනවා නේද? හොඳට හරි නරක හරි මුලා වෙන කොහොමද හඳුනාගත්තේ කියලා. සංඥාවේ වැඩි මොකද්ද? හඳුනා දෙන්නේ හඳුනා ගැනීමක් ඇති කරගන්න ඒක නැති වෙනවා. සංඥාවේ තුන නැති වෙන එක. වේදනාවේ ස්වરૂපය මොකද්ද? නිවීමක් ඇති කරගන්නේ කොහොමද? එතන සංඥාට අපාරි දුක්ඛරි නදාත්‍රි වේදනාව ගැන ඒ නිවීම මාත්‍රය ඇති වුණා තමයි නැති වෙන්නේ. එතකොට ආශා කරනකොට ඇලීමක් ඇති වෙනවා, ගැටෙනකොට නිදේශ කරනකොට ගැටීමක් ඇති වෙනවා. මේ ඇලීම ගැටීම සිතන ස්වරූප ධර්මය. එතකොට චක්ඛේඥානයක් ඇති වෙන නැතිද? රූප සංඥාවක් ඇති වෙන නැතිද? ඒ නිසා කියන වේදනාවක් ඇති වෙන නැතිද? ඒක නිසා හිතුණා නම් යම්කි සංනාවක්. සංනාව ගෙවුවාම අර කලින් දීපු ඔක්කොම ගැටීම අරමයි ඔක්කොම. ඒවත් ඔක්කොම ඇති වෙලා නැති නම් සමනුගේ සිතතුළු මේ නාම ධන්න ඇති වෙලා නැති වෙන්නේ. එච්චරයි. දැන් මේ ජීවිතේ දක්වා හැඩ රූප දක්වා කොයිතරම් සුඛ වේදනාවක් විඳින්දා හිතයන් සාස්ත්‍රාදක ඉවත් ගැටුණා. මෙන්දහල් සිටින් මෙතේ වේදනාව ඇති කරගත්ත මොනවද දැන් උත්‍රේ වදිනේ. ඔක්කොම එකක්වත් නැහැ ඔක්කොම නිරන් කියලා. දැන් තියෙන තත්ත්වෙට දැන් ඇහැට පෙනෙන රූපයක් දැකලා ඇති කරගන්න තත්ත්වයක් සිදුවන්නේ ඔක්කොම. සංඥාවක් ඇති නැති, සංඥාවක් ඇති නැති, වේදනාවක් ඇති නැති, ඒ පිළිබඳව ඇති කරගන්න කවර සිතින්දක් හරි ඇති නැති. ඉතින් මේ ඇති වෙනවා නැති වෙනවා නිරුද්ධ වෙනවා යන මේ නාම ධර්ම. ඔය ඇති නැති 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 නිරුද්ධ වී නිරුද්ධ වී ගියාට ඇති වෙන්නේ මොකක්ද? මොකද්ද මේකේ අල්ලන්න තියෙන්නේ? මොකද්ද මේකේ අගයන්න තියෙන්නේ? මොකද්ද මේකේ හරයක් හෝ සාරයක් වශයෙන් ගන්නට තියෙන්නේ? මේ ඔක්කොම අසාර ධම්ම. අසාරේ සාරමති ලෝසාලේ සාසාර දර්ශනෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක පුරාතන පද දෙකක් තියෙනවා. අසාර දේවල් සාර වශයෙන් මේ මෝඩ සත්‍ය ග්‍රහණය කරනවා. ඒකයි සදාන. එහෙනම් ඒක තේරුම් ගන්න බැහැ සාමාන්‍ය කෙනාට. අසාරවත් දේවල් සානවත් වශයෙන් ගන්නවා. තේසාරණා විදක්ෂම් කී සම්මා සංකප්ප ගෝචර. සානවත් වූ නිර්වාණය ඒ ඇතික නිසා දකින්නට බැහැ. අසාර දේවල් සාන වශයෙන් ගන්නවා. නෝ කිසිවක් කරවති දේවල් නෙවෙයි. සුද්ධ නාම ධර්ම පිටුල ඇති වෙන සුද්ධ නාම ධර්ම පමණයි ඇති වුණා පැවතුණා නැති වුණා මේක කර්යයට දකින්නට බලන්න. මුන්ගේ හයතම මේක මම මේ හැට පමණයි කතා කළේ. අනනාසේ දිවස් කාලයේ මානසය සිසෙන් ජීවන්තියන් වෙයි සමාගයේ දැනුව පතුරව හැරලා බලන්න මේක ශක්තිය නේද කියලා. මොකද අපි නිවන් යන මාර්ගය ගමන් කරනවා නම් මේ උපාදාන ආදී සියල්ල නැතරින් වෙනවා සමාගයේ සිටියේ තියෙන මෝඩකම් නැතරින් නැති වෙනවා ඇත්ත ඇති සත්‍යයෙන් දකින්නටම ඕන. ඒ සඳහායි මේ විදිහට අපි කරන්නේ දෙපැත්තමනේ පරිසම්පාද ධර්මයන් අවබෝධ කිරීම තුළින් නිවන් ලබන්නට පුළුවන්. එහෙම නිවන් ලැබුවා ඉන්න අපේ උපදිෂ්ටි පැලලා. එතකොට දැන් මොනවද වේදනාව ආවා. වේදනාව පත්‍ය සංඥා වේදනාව නිසා සංඥා ඇති වෙනවා. එතනත් මිනිස්සු ලෝක මිනිස් කියන සාමාන්‍ය ලෝක සත්‍ය රැවටෙනවා. තමන් ඇහැට පෙන රූපේට තමන් ඇහෙට පෙනෙන රූපේට ඉන්නේ සංඥා ඇති කරගන්න කියලා. මම මේ ආශා කරන්නේ ඇහෙට පෙනෙන රූපේ. අපිට ගෑනියෙක් මේ ගෑනියට තමයි මම මේ සංඥා ඇති ආශා කරන්නේ කියලා. නැත්තම් මිනිහෙක් දැක්කම මිනිහට තමයි. කුරුල්ලෙක් දැක්කම මේ කුරුල්ලන්ට තමයි. නැත්තම් ලස්සන ගියක් දොරක් කාර් එකක් මල් වත්තක් බලන මොහොත වෙලලා මොකක් හරි දැක්කම වුණාම අපි ආශා කරන්නේ ඒකට තමයි කියලා හිතනවා. කනට එන ශබ්දයක් අවුනට පස්සේ අපි ආශා කරන මේ සංගීතයේ මේ සින්දුවට මේ ශබ්දයට කියලා එහෙම අපි හිතනවා. අපි කියන්නේ සාමාන්‍ය පුත්සජන ලෝකය. අනිත් අනුම ඒක. සත්‍ය එක නෙවෙයි. සත්‍ය නම් සමංගේ සක වේදනාවට ආශා කරන්නේ වෙන දෙයකට නෙවෙයි. සක වේදනාවට ආශා කරන නිසා ඒ සක වේදනාව ගෙන දීමට යම් කිසි අරමුණක් හේතු වුණා නම් ඒ අරමුණු අල්ලනවා ඒ අරමුණ වලට ආශා කරනවා. ඕකයි සිද්ධ වෙනවා. ඒකයි සමහර පොත්වල කියන තියෙනවා මේ කාමයේ ගැන කියනකොට වස්තු කාම, ප්‍රේත කාම කියලා දෙකක්. සිත තුළ තියෙන තේස වල ආශා කරන එකට ප්‍රේත කාම කියනවා. ඒ ක්ලේශ ගෙන දීමට හේතු වස්තු අරමුණු වලට වස්තු කාම කියනවා. ඒ මතු පිටින් එහෙම දෙයක් තිබුණාට මතු පිටින් එහෙම කියන්නට පුළුවන් උනාට සත්‍ය වස්තු කාම කියන දෙයක් ලෝකේ තියෙන්නේ ක්ලේශ කාම පමණයි. මේවා පොත්පත්වල තියෙන කාරණා ටිකක් පරස්පර විරෝධී වන්නට පුළුවන් නමුත් ප්‍රායෝගික වශයෙන් ඒක සිද්ධියක් නෙවෙයි සත්‍යයි. එතකොට ඒ අපි ආශාව ඇති කරගන්නේ බාහිර අරමුණු වලට නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. තමන්ගේ සුඛාස් වාදයේ සුඛ වේදනාවට. එහෙමනම් බාහිර අරමුණු කොච්චර එච්චර ලෝකෙ තිබුණා සමන් සැටි වැඩක් නෑ තමන්ගේ සුදුසුකම අවශ්‍යතාවය තියෙන්නේ. සාමාන්‍ය ලෝක සත්ත්වයන්ට බාහිර අරමුණු වල ආශාව තියෙනවා කියලා ඒක නිසාම දැන් රාමපුරුම් කියන දෝෂාරෝපණය කරනවා. ආමේගොල්ල බාහනා කරන මේ විදිහට සුකෝ භෝගී විදිහින් නෙමෙයි මේ විදිහට මේවා මේවා තියාගන්නේ එහෙමයි කියලා. එතකොට ඒක තියෙන්නේ මොකද්ද මේ ආශාව කොහෙද මේ ආශාව ඇති වෙන්නේ කියන කාරණා. ඒකයි මේ විදිහට මුලාවල කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් 54 කෝටියක් වැය කරපු ජේතවනාරාමයේ හිටියා. 20ක් කෝටියක් වැය කරපු පූර්වාරාමයේ හිටියා. රන්දකොටේ නිරන්තරයෙන් සුබසුබ විහිදෙනවා. පාපිස්ස පවදාලා තියෙන ලක්ෂයකට වැඩි එක මිනිස්සේ ගිහින් පාපිස්සක් දාන්න බැලුවා. මයිට වඩා මේක වඩා ලොකු පාපිස්සක් නැද්ද කියලා. බුදුහාමුදුරන්ගේ පොතේ රාජාවට ඒක මේ පාපිස්ස ලක්ෂයකටවත් ගන්න බැහැ. සමන්ගේ පාපිස්ස අරගෙන ගියන් කියන එම් පොතේ දක්වලා තියෙනවා. මොකද ඊට වඩා අඩුයි මේ අපි. ඒවා එකක්වත් පරිහරණය කළාට උන්වහන්සේ දේශකතුල කිසිම ඇලීමක් නැහැ, කිසිම බැඳීමක් නැහැ, කිසිම උපාදානයක් නැහැ. වස්තු භායක වස්තු වස්තු භාගයේ පවතින චිත්ත නිදහස විමුක්තව පසකින් පවතින එවැනි කෙනෙකුට මුදල් කෝටි කෝටි ගණන් ගොඩ ගැහුණත් කිසිම හැඟීමක් සමාජයේ සිතට ඇතිවන්නේ මොනම වස්තුවක් ලෝකයේ තියෙනවත් කිසිම හැඟීමක් ඇතිවන්නේ මොනම රූපයක් දැක්සනේ වුණත් කිසිම වැඩක් නැහැ හැඟීමක් ඇතිවන්නේ. එතකොට බාහිර වස්තු වල කිසිම අංගයක් තියෙන කෙනෙකුගේ සිත තුළ සමන්ගේ සිතේ ලක්ෂණ ගාමී ලක්ෂණ පරිදි අවබෝධ වෙලා තිබෙන නිසා එමෙ නිසා සංහා පත්‍ය මේ වේදනා පත්‍ය සංහා කියනකොට වේදනාව නිසා සංහාව ගෙන දෙනවා සංහාව ගෙන දෙන්නේ සමන්ගේ සිත තුළ වේදනාව ගෙන දෙන්නේ සිත තුළ බාහිර අරමුණු තුළ නෙවි. එතකොට මේ සංහාව ජනිතවන්නේ බාහිර අරමුණු කෙරෙහි නෙවි. රූප කෙරෙහි රූප සංඥාවක් ඇති වෙනවා කියලා කියන්නත් බෑ. ශබ්දේ කෙරෙහි ශබ්ද සංඥාවක් ඇති වෙනවා කියලා කියන්නත් බෑ. ඒ වගේම ගන්ධ සෝඳ කෙරෙහි ගන්ධ සංඥාවක් සත්‍යාන් කෙරෙහි සත් සංඥාවක් පස්සේ පොත් ශබ්ද සංඥාවල පොත් ශබ්ද සංඥාවල ඒ වගේම ධර්මයන් කෙරෙහි ධර්ම සංඥාවල ඇති වෙනවා කියලා කියන්නත් කිසිසේත් නෑ කොමන්නේ. සමන්ගේ සිත සිදු කියන වේදනාව ඒකට තියෙන ඇලීම අල්ලගෙන දෙඟලීමක් තමයි තියෙන්නේ. සමන්ගේ සිත සමන්ගේ සිතින්ම මූලකම නිසා අල්ලාගෙන දඟලන දැඟලිල්ලක් සහ පැටලිල්ලක් මෙතන මේකේ. මෙන්න මේ පැටලිලි පිට විහරණයට නම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමයේ ඉස්සරහදී තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නකොට තේරුම් ගන්නකොට මෙතෙක් කල පටි විඳ කරපු මෝඩ ක්‍රියාදාමයන් තමයි තියෙනවා. මම කොච්චරනම් මෝඩයෙක්ද මේවා අනුදෙන මේ විදිහට සංසාරේ පුරක් පැටලි පැටලි ජාතියෙන් ජාතියට යන නැවත නැවත ඉදිරියට ගිහින් නැරි නැරි සසර දුක් අනුභව කෙරේ. එන මේ පැත්තේ තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඔක ප්‍රතිලෝම පැත්තක් තියෙනවා. ඒක හිත ගන්නකොට තනිකරම නිවනයි මතුවන්නේ. ඒ කියන්නේ පස්ස නිරෝධ වේදනා නිරෝධ වේදනා නිරෝධ සංඥා නිරෝධ කියන්නේ පස්සේ නිරුද්ධ වීම නිසා වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීම නිසා සංඥා නිරුද්ධ වෙනවා කියන්නේ සංයෝගයෙන් බලන්න මම කියපු කාරණාවේ තියෙන සත්‍යතාවය තේන්න ආකාරය වේදනා නිරෝධ සංඛා නිරෝධ වේදනාව නිරුද්ධ වුණාට පස්සේ සංඛාව නිරුද්ධ වෙනවා. බාහිර ලෝකේ අරමුණු නිරුද්ධ වෙලා නැගීම සංඛාව නිරුද්ධ වන්නේ වේදනාවකින් කියන්නේ ඇලීම නිරුද්ධ වෙලා. එනිසා ඒ විදිහට පටිච්චසමුප්පාද ධර්මයන් තේරුම් ගන්න බලන්නේ දක්වා කියපු ධර්ම කාරණාවන කෙටි සාකච්ඡාවේ දැන් කියන්නේ. අපි මේ පටිච්චසමුප්පාද ධර්මයන් දක්වා කියපු බන්දේශනා කියන ප්‍රථමයෙන් ඉදිරිපත් කළා. අද කියන්නට තිබුණේ ප්‍රශ්නේ නිසා වේදනාව ඇතිවෙන වේදනාව නිසා සංඛාර ඇතිවෙනවා කියන කොටස් දෙක. ඒකට අපි මොනදින් ප්‍රකාශ කළා පස්සේ කොටස් හයක් තියෙනවා. චක්ක සම්පස්ස රෝස සම්පස්ස ආදී වශයෙන්. මේ පස්සේ නිසා වේදනාව ඇතිවෙනවා කියන වේදනාව විවිධ ප්‍රභේද තියෙනවා. කායික මානසික වශයෙන් නැත්නම් සුඛ දුක්ඛ මඳහස් වශයෙන් නැත්නම් සුඛ සෝමනස් දුක්ඛ දෝමනස් උපේක්ෂා වශයෙන් නැත්නම් අසාර වශයෙන් අපි ටිකක් විස්තර කරපු චක්ක සම්පස්ස ද වේදනා සෝල සම්පස්ස ද වේදනා ආදී හය ආකාරයකින්. එතකොට පස්ස පංචා වේදනා කියන තැන චක්ක සම්පස්සෙන් නිසා ස්පර්ශ සංපස්සජා වේදනා වේදනා කෝස සංපස්සෙන් සෝස සංපස්සජා වේදනා වේදනා ආදී වශයෙන් ඉන්ද්‍රිය හයට ඒක තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට චක්ක සංපස්ස නිසා චක්ක සංපස්සජා වේදනා ඇති වෙනවා කියන කාරණාව තවත් ටිකක් විශ්ලේෂණය කරලා බලන්න. එතකොට කියනවා මේක නිය සුඛයක් වෙනවත් පුළුවන් දුක්ඛයක් වෙනවත් පුළුවන් උපේක්ෂාවක් වෙනවත් පුළුවන් කියන කාරණා. එතකොට ඒ වේදනාව ගැන දැනගන්න පස්සේ සංහාවක් ඇති වෙනවා රූප සංහාව, ශබ්ද සංහාව, දී සංහාව වගේ කරගත්තානේ. සංස්කේ වශයෙන් සංහාව ඇතිවන්නේ බාහිර අරමුණු තමයි සමංගේම වේදනාවටයි සමංගේම සිතුවිලි ධර්ම වලට. එතකොට මේ සිතුවිලි ධර්ම වල නාම ධර්ම ස්වභාවය මොකද්ද? ඇති වුණා, පැවතුණා, නැති වුණා, නැවත ඇති වුණා, නැවත පැවතුණා, නැති වුණා. මේ විදිහට අඛණ්ඩව ඇතිනේ තියෙනේ නැති යන නාම ධර්මයන්ගේ යාදාමයක් හැරෙස් ප්‍රත්‍ය වශයෙන් මෙතන වෙනස් දෙයක් සිදුවන්නේ. එතකොට මේ නාම ධර්මයන් ඇති නැති කියලාට පස්සේ කිස්සක් සේසෝණයක් කොහොමද නිරුද්ධ වෙනවා. මේකට කොට කිසි මාර්ගයක් ආකාරයක් වූ ඉතිරි වෙන දෙයක් නැහැ. ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ. වේදනාව ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ. වේදනාව මගේ කියලා ගන්නට දෙයක් නැහැ. වේදනාව මම දුඳුනා කියලා ගන්නට හැකියාවක් නැහැ. මේ ඔක්කොම සිතේ විතරයි. වේදනාව මගේ කියන්නේ සිතේ ධර්මයක්. වේදනාව මම
ඒ වගේම ආයුබෝවන් කියලා නම දෙන්නා නෝ දෙන්නා කරන්නේ.